Honorable Saman Priya Irat, you have 7 minutes.
Sudhigar Sabapatumani, Vishesham Ayojan Pravadan Amatyanse, Thakshana Parishan Amatyanse, Vaishishe Atate, Adas Kipak Labadimate Avasta Labadim Sambandi, Vishesham other me Amatyanse, the Kam Barvati Bene, Atikar Janadi Patumata Mukade, Mangitana me the Kama Sambandi, Putula Abo, the Athena Putgrek with theatre, other. එතුමාගේ නායකත්වයේ යටතේ තරුණ අමාත්‍යවරු දෙන්නෙක් මේ විෂය බාරව කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අතරම අපි ගරු අමාත්‍යතුමනි ආයෝජන ප්‍රවාදන අමාත්‍යංශයේ විදිහට ඔබතුමා විශාල වෙහෙසක් අපගිරීමක් මෙම අමාත්‍යංශයේ වැඩ කටයුතු සඳහා පෙදිනුම් මමනුගම අමාත්‍යතුමා ගන්නවා. ඉතින් අතරම ඒක ඉතාමත්ම හොඳ තත්වයක්. ඒ වගේම අපිට තියෙන අද මේ වෙද්දී විශේෂයෙන්ම ආයෝජකෙක් අපි ආරක්ෂා කරගන්න. ඒ වගේම ආයෝජකෙක් අපේ ලංකාවට ගෙනෙද්දී එහෙම නැත්නම් අපේ රටට එද්දී තියෙන බාධාවන් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා අපිට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ හැම දෙයකින්ම බැනුම් අහන්නේ දේශපාලඥයෝ. ඒ වගේම දෝෂ ආරෝපණ එල්ල වෙන්නේ දේශපාලඥයින්ට. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ ආයෝජකෙක් මම හිතනවා එනවා කියන්නේ රටකට එනවා කියන්නේ විශාල විදේශ විනිමයක් එක්ක තමයි මේ රටට ආයෝජකෙක් එන්නේ. එතකොට ඒ ආයෝජකයා පැමිණීමේදී මම හිතනවා ඒ ආරක්ෂා කර ගැනීමට රජයක් විදිහට අපිට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඒ අතරම අපි අහලා තියෙනවා අපි දන්නවා ඒ ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගැනීම අල්ලස් ලබා ගැනීම අනික ගරු ඇමතුමනි දැන් මම හිතනවා ජනාධිපතිතුමා මේක අයවැය කතා යෝජනා කරා විශේෂයෙන්ම අපි ආයෝජකෙ අපි දන්නවා තමා ව්‍යාපාරයක් එහෙම නැත්නම් ආයෝජනයක් කරද්දී ඒ කර්මාන්ත ආරම්භ කරද්දී ඒ වගේම ඒ සඳහා විශාල කැපකිරීමක් කරන්න ඕනේ ඒකට අවසරය ගන්න. ඒ වගේම ආයතන වලින් වෙන කෙනෙහිලිකන් ආයෝජකෙන්ට ඒක අද බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපිට විශාල බලාපොරොත්තුවක් ඇතුව තමයි ලංකාවට ආයෝජකෙක් පැමිණෙන්නේ. ඒ වගේම අද අපිට තියෙන ප්‍රඩපතනම ප්‍රධානම ගැටලුව තමයි මේ ආයෝජකයෝ පැමිණෙද්දී ඔවුන්ට විශේෂ වැඩපිළිවෙලක් හදන්න අපේ රටට පැමිණෙනවා සමග මේ ආයතන වලින් ඔවුන්ට තියෙන ඒ ආයෝජනය මේ රට ස්ථාපිත කිරීම සඳහා ඒ අවසර ලබා ගැනීම ක්‍රමවේදය පොඩක් ලිහිල් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම ඔබතුමායන් කරන්න කැමතියි. ඒ වගේ මේ අමාත්‍යංශ දෙකම එකට එකක් බැඳිච්ච අමාත්‍යංශය. මගේ දැන් මේ කැමරාව මොනාරි ප්‍රශ්නයක් තියෙනවා මගේ පැත්තට යොමු වෙලා නැහැ. කතාව පටන් ගත්ත තැන ඉඳන්. ඉතින් එතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ සඳහන් කරන්න ඕනේ තාක්ෂණ අමාත්‍යංශයයි ආයෝජන ප්‍රවාදන අමාත්‍යංශයයි දෙකක් නෙමෙයි එකක්. ඒක එකට එකක් බැඳිච්ච අමාත්‍යංශ දෙකක්. අපි දන්නවා ලෝකයේ බොහෝ වෙලාවට නොවෙනස් එකම දේ තමයි වෙනස් වීම. ඒක වෙනස් වෙන්නේ හැම වෙලාවෙම නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. අපි දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද සතවර්ෂෙන් සතවර්ෂය වෙනස් වෙනවා. ඒ වගේම අපි දන්නවා අද තාක්ෂණයත් එක්ක ලෝකයේ ඉස්සරහට ගිහිල්ලා දැන් ලෝක විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන ඕනෑම තොරතුරක් එක ශරණයකින් අපේ දෙපාපාම වලට ගේන්න පුළුවන් අද තාක්ෂණයේ තැනට දිනු වෙලා තියෙනවා. ඒ වගේම ඒ තාක්ෂණය අපි දන්න අපි පරිගණක ශාස්ත්‍රය ගත්තොත් එහෙම අපි රටක් විදිහට තාමත් 50% ඉක්මව ගන්න මම හිතන්නේ අමතුමම වැඩියන් නිවැරදි කරන්න 50% අපිට ඉක්මව ගන්න බැරි වෙලා තියෙනවා. ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක් මම හිතනවා අද ලෝකයේ බොහෝ රටවල දරුවෝ ටැබ් එක අරන් ඉස්කෝලේ යදී අපේ රටේ දරුවන්ට අද පොට්ටි කරගෙන ඉස්කෝලේ යන්නට අපිට මේක තාමත් ගේන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක්. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා මේ එතුමාගේ ඔළුවේ තියෙන කාරණේ තමයි මේ පාසල් දරුවෝ එතෙන්ට ඒ තාක්ෂණත් එක්ක යොමු කිරීම තමයි එතුමාගේ ඔළුවේ තියෙන දෙක. ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. ඉතින් ඒක කරන්නට කනගහිරත් මැතිතුමාට මම හිතනවා ශක්තියක් තියෙනවා. ඒක තමයි අවශ්‍ය ඒ දක්ෂතාවය තියෙනවා. ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න පුළුවන්. අතරම අපි දන්නවා අද 114ක් වන රජයේ සේවක පිරිසක් අපේ රටේ ඉන්නවා. එතකොට මේ තාක්ෂණය හැබැයි අපි ගණ්ඩ යද්දිම වැඩියෙන්ම වික්ෂිප්ත වෙන්නේ කවුද? බොහෝ වෙලාවට දැන් බලන්න අපි රාජ්‍ය රජයේ ආයතනට ගියාම අර ඇංගලි සලකුණු සටහන් කරනවා. පැමිණීමේ සලකුණු සටහන් කරද්දී ඕකට අපේ රාජ්‍ය සේවයේ කී දෙනෙක් විරුද්ධ වුණාද ඕකට? ඇයි මේකට ප්‍රධාන හේතුව? අපි අද මේ රටක් විදියට හොරු බවට පත් වෙලා. දේශපාලඥ විතරක් ඇඟිලි දික් කරන්න බෑ. අද රාජ්‍ය සේවකයන් සමහරලාට මේකට කැමති නෑ. ඉහින්නේ තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. තාක්ෂණය අපි වැරඳ ගන්න ඕනේ. ඒ වගේම දැන් මේක ඉන්දියාවද අපි අල්ලපුරට ඉන්දියාව. ඉන්දියාව මේ තාක්ෂණයක
ගර්මන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වල අද මේ තාක්ෂණයත් එක්ක විශාල විදේශ විනිමයක් ඒ ඉන්දියාව වගේ රටවල් වල ශ්‍රමිකයෝ ගේනවා කියන කාරණය සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද සමාජ මාධ්‍යාලා අද වෙන් වෙලා තියෙන්නේ ඒ වගේම යොමු වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට වැරදි දේවල් සඳහා පමණයි. ඒ වගේ ලෝකයේ බොහෝ රටවල් වල මම හිතනවා දැන් චීන වගේ රටවල් නම් මම දන්න තරමින් සමාජ මාධ්‍යාලා තහනම්. මේ වගේ තහනම් කරපු රටවල් තියෙනවා. නමුත් අපේ රටේ සමාජ මාධ්‍යාලා විශේෂයෙන් තොරතුරු තාක්ෂණය. තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අද අපේ රටේ ජනතාවට ඒ අයිතිය හිමි වෙලා තිබුණත් මම හිතනවා මේ හරහා විශාල අවඩක් සිදුව පිරිසක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ නීති අපි සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දන්නවා අද පුද්ගලික බොහෝ වෙලාවට දැන් අර සමාජ මාධ්‍යවල මේ ගිය පෙරේදා වෙච්ච සිතාම සෝචනීය සිද්ධියක් තමයි අර අහිංසක දරුවෙක් සමාජ විශේෂයෙන්ම තමාගේ ජංගම දුරකථනය හරහා පෙම්වතෙක් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ දරුවිය අඩුම අවසානයේ වන්දි ගෙවන්නේ තමන්ගේ ජීවිතෙන්. ඒ දරුවිය දූෂණය කරලා. ඉතින් මේ තැනට තමයි අද අපේ මේ තොරතුරු තාක්ෂණය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා නිවැරදි වෙන්න මම හිතනවා ඒ නීති අනපනත් ගේන්න ඕන. එහෙම නැත්නම් කවදාවත් මේක අපිට නිවැරදි කරන්න බෑ. ඒ වගේම සිහිපත් කරන්න ඕන අද අපි සාමාන්‍ය මිනිස්සෙක් දැන් ප්‍රාදේශීය කාර්යාලයකට ඒවා වෙනත් රජයේ ආයතනට ගියාම දවස් ගණන් රස්තියාදු වෙන එක වැඩක් කරගන්න. ඇයි අපිට දැන් අපි ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා. ඒ වගේම අපි තාක්ෂණය ගැන කතා කරනවා. ඒවා ඉදිරියේදී නිවැරදි වෙන්න ඕනේ. අපි දන්නවා ඔප්පෝ කොපියක් ගන්න ගියොත් එහෙම අහිංසක මිනිස්සෙක් අපේ ගමක ඉන්න ආයේ සංසාරෙ මෙපායලා තමයි ඉඩම් කච්චෙන්ට ගිහිලා ආපහු ගෙදර එන්නේ. ඒ වගේම අපි දන්නවා වෙනත් තමන්ට අවශ්‍ය ලියකියවිල්ලක් ගන්න ගියොත් එහෙම ආයේ සංසාරෙ මෙපායලා තමයි ගෙදෙට්ට එන්නේ. ඉතින් මේ රටේ බදු ගෙවන ජනතාව මේ. ඒහින්දා රාජ්‍ය සේවය විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ඩිජිටල් කරණයට ලක් විය යුතුයි. ඒ තාක්ෂණය අපි ගන්න ඕනේ. තාක්ෂණයට ඉස්සරහට ගියොත් මේ සියෝ දේවල් නිවැරදි වෙනවා. අද මේ හැමෝම හොරු කී කියා දෝස් චෝදනා කරගන්නවා. විපක්ෂයට බයිනවා, ආණ්ඩු පක්ෂයට බයිනවා. මේ හැම දෙයක්ම නිවැරදි කරගන්න පුළුවන් අපිට මේ හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගියොත්. ඒවා කිසි දෙයක් අපිට හංගවන්න බෑ. එහෙනම් ඒ අද ලෝකේ බොහෝ රටවල ඉස්සරහට ගිහිලා තියෙන්නේ එහෙමයි. අද අපි දන්නවා අපි දැන් පොලිස් දෙපාර්තමේන්තු ගත්තොත් එහෙම තාමත් අපි දඩේ ගෙවන්න යන්න ඕනේ එක්කෝ තැපැල් කාර්යාලයට එහෙම නැත්නම් වෙනත් වගකීම් ස්ථානයකට. ඉතින් මේ වගේ දේවල් අද මම හිතනවා තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගියොත් දැන් වෙනටවල වල වාහනේ ස්පීඩ් කරද්දිම පාරේ ෆොටෝ එක වැදිලා නම්බරෙත් ඇදලා කරපු වරදත් එක්ක ගෙදට එනවා. ඒ තාක්ෂණය අපි ඉස්සරහ ගන්න ඕනේ. ඉතින් හින්දා මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපි මෙන්න මේ
ඔබතුමාට කාලය තියෙනවා මන්තුමා කතා කරගෙන යන්න කාලය තියෙනවා. කතිකේ නැහැ ඉඳ ඔබතුමාට කාලය තියෙනවා කතා කරන්න.
ඉවර කරන්න හැදුවේ
මේ. ඔබතුමා කතා කරන්න.
බොහොම ස්තුතියි.
ඔබතුමාට අවශ්‍යයි.
ඇත්තටම මේ සියලුම දේවල් අපි කැලේට යන්න බෑ. ඒකයි මම කිව්වේ ලෝකේ නොවෙනස් එකම දේ තමයි වෙනස් වීම. මිනිස් වෙනස් වෙනවා. ඒ වගේම ලෝකේ වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙමින් ඉස්සරහට යනවා. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම ගරු අපේ ඇමතිවරු දෙදෙනා තරුණ ඇමතිවරු විදිහට ඔබතුමන්ලා විශාල කැපකිරීමක් ගන්නවා. දැන් මේකේ තියෙනවා විශේෂ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ මං හිතයි වැඩපිළිවෙලක් විදිහට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ඔස්සේ තෝරාගස් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කිරීම. ඉතින් මේවා අපි තාමත් ප්‍රමාදයේ ඇතරම් දැන්වත් මේ සඳහා අවධානය යොමු වෙලා ඒ වගේම රාජ්‍යාන්තරයේ දීර්ඝ කිරීම තුළින් මහ ජනතාව මං අර කිව්ව කාරණේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. ඉතින් මේවා ඇත්තම විය යුතු දේවල්. එහෙම නැත්නම් අපේ ජනතාව හැමදාමත් අපහසුතාවයටපත් වෙනවා. මොන රජයන්පත් බලයටපත් වුණත් හැමදාම දෝෂාරෝපණයකට ලක් වෙන්නේ දේශපාලඥයෝ. ඒවා මේවා නිවැරදි විය යුතුයි. මේවා නිවැරදි විය යුතු වුණොත් තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න ඕන කියන යන්න වෙන පුළුවන් වෙන කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ජන ජීවිතේ නංවාලීමට හැකි වෙන ජනතාවගේ ජීවන තත්ත්වයේ උසස් කිරීම අවශ්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීම. ඉතින් මේවා මම හිතනවා ජනතාව විදිහට ජනතාවට ඒ අවශ්‍ය සහයෝගයන් ලබා දීමක් විදිහට මම හිතනවා විශාල කාර්යභාරයක් මේ තාක්ෂණ අමාත්‍යාංශය හරහා කරන්න පුළුවන්. ඒ වගේම අමාත්‍යාංශය රජයමගින් ක්‍රියාත්මක කරන ලබන ජාතික ප්‍රතිපත්ති මර්මේ තාක්ෂණ දැන් විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ කාරණේදි කරු ඇමතුමනි ඔබතුමාගේ උපදේශක කාර්ය සභාවත් අපි අවධානයට යොමු කරා මෙතනදී මේ අර මොනිටර් යුනිට් එකක් හදලා මේ පාසල් 10 වැඩ කටයුතු අපි අධීක්ෂණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න පුළුවන්
ධර්මන්තුමා දැන් විනාඩියකින් විතර අවසන් කරන්න
හරි බොහොම ස්තුතියි ඒ ඒ කාරණා අපි හැම වෙලාවෙම අපි ඉලක්කගත කණ්ඩායම විය යුත්තේ මේ රටේ අනාගත පරපුර ඒ අනාගත පරපුර ඉලක්ක කරගන්න මේ තමයි මේ තාක්ෂණය අපි දිනු කරන්න ඕනේ ඒ හින්දා මම විශ්වාස කරනවා දැන් අපි ඇත්තටම 70 දශකයේ ඉපදිච්චා විදිහට මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපිට මේ තාක්ෂණය අපිට උකහා ගන්න බැරුණායි කාලේ නමුත් අද ඉන්නේ තාක්ෂණික දරුවෙක් ඒ තාක්ෂණික දරුවත් එක තමයි තාක්ෂණය ඉස්සරහට යන්න ඕනේ ඉතින් ඒකට අවශ්‍ය සහයෝගයේ දායකත්වයේ ලබා දී යුත්තේ අපි විසින්මයි කියන කාරණය මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා ඉතින් අපි අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයයි තාක්ෂණ අමාත්‍යාංශයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි විශේෂයෙන්ම ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුලින් මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ස්තුතියි Honorable Buddhika Patirana, you have 7 minutes.
Suti, Mulasana Ruda Garu Mantritumani, Ada Takshane Pilibandava Katakaraddi, Matatibena Barapatalama Gatlu, Mammeka Udayasanath, Ada Vartava Kidripat Karaddi, Anshika Adikshaka Karasabhavi Sabhapativarya Vidyata, අපනයන ඉහළ නැංවීම පිළිබඳ අපි තාක්ෂණය වෙනුවෙන් වෙනවම විශේෂ අමාත්‍යාංශයක් ගොඩනගලා ඒ වෙනුවෙන් වෙනම කණ්ඩායමක් හදලා තියෙද්දිත් අපිට රටක් විදිහට මේ පාර්ලිමේන්තුව තුළ සාමාන්‍යයෙන් කතා කරනකොට පේන දේ තමයි ඒ තාක්ෂණ අමාත්‍යාංශය යොදාගෙන විවිධ ක්‍රියාකාරකම් ඒ වෙනුවෙන් මුදල් අපි මේ මහජනතාවගේ වදු මුදලින් වාර්ෂිකව වෙන් කරලා දුන්නත් රටේ ඇත්තටම ගුණාංශ අවශ්‍යතාවයේ රටේ ඉදිරි ගාමි දැක්ම වෙනුවෙන් සංවිධිත ගැඹුරු වැඩපිළිවෙලක් ඔස්සේද මේකට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. මම මේකට උදාහරණය වෙන දුරකින් ගන්නෙ නැහැ. අද උදෑසන මම කලින් සඳහන් කරපු ආකාරයට මම ඉදිරිපත් කරපු භාණ්ඩ හා සේවා අපනයනයේ වැඩිදුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂක කාර්ය සභාවේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හා ශ්‍රී ලංකාවේ ප්‍රචාරය කරන ලබන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය හා පුද්ගලයන්ට සංවිධාන වලට එයින් වන බලපෑම. මේ වාර්තාවේ කරුණු කීපයක් කරන් මම පෙන්නලා දෙන්න. දැන් මේ අමාත්‍යාංශයට තමයි විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත පිළිබඳ නව හැඳුනුම්පත සකස් කිරීම පිළිබඳ වගකීම් සම්භාරය තිබුණා. දැන් ඒක එතනින් අයින් වෙලා පොලිසිය භාර අමාත්‍යාංශයට තමයි පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අයිති වෙන්නේ. ඒක දැන් ඔබතුමාලගේ අමාත්‍යාංශයට අයිති නැහැ. එතකොට දැන් අද ඒ පළවෙනි සිද්ධිය මම මේ සිද්ධි දෙකක් මුල් කරගෙන මේ රටේ වියුතු පරිවර්තනය නැත්තම් වෙනස පෙන්වලා දෙන්නේ. දෙවනි කාරණය අද මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා රංජිත් සියඹලාපිටිය මහත්මයා ඔබතුමාගේ දිස්ත්‍රික්කයෙන්මයි නියෝජනය කරන්නේ. එතුමාගෙන් මම අර මත්වතුර බෝතලේ ස්ටිකරය පිළිබඳ කාරණේ විමසපු අවස්ථාවේදී ඒක ටෙන්ඩරේ ලබා දුන්නු ආයතනය ලෝකයේ තුල අසාධු ලේකනවල ඇතුළත් වෙලා තියෙනවායි කියලා මම සඳහන් කරපුවාම එතුමා කියන්නේ අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල ඒ ලෝකයේ අසාධු ලේකනවල තියෙන ආයතන මෙතන ටෙන්ඩර් කරාද නැද්ද කියලා හොයලා බලන ක්‍රමවේදයක් නැහැ. එතකොට ක්‍රමවේදයක් නැහැ කියන්නේ එකක්. ඒ ක්‍රමවේදය හොයාගන්න පුළුවන් තාක්ෂණයේ මුදල් අමාත්‍යාංශයට නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ. එතකොට බන්දුල ගුණවර්ධන මෙතුමත් හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙක් එක්තරා වකවානුවක මම කියන්නේ මේ තාක්ෂණ අමාත්‍යාංශය හුදෙක් ක්‍රියාවලීන් කීපයක් පවරලා වැඩ කරගන්න තැනකට යනවට වඩා තාක්ෂණ අමාත්‍යාංශය යොදාගෙන අපේ රටේ සමස්ත රාජ්‍ය පද්ධතියම නූතන පරිගණක ක්‍රමවේදය හරහා ඊ රාජ්‍යකරණයට ඒක මේ සොච්චම් මුදලකින් ඔබතුමාලට මේ වෙන් වෙලා තියෙන ක්‍රියාවලියෙන් කරන්න පුළුවන් වෙලා නෙවෙයි. මොකද දැන් මහවැලිය හැදුවා, අපි නිකන් උදාහරණයකට අර වික්ටෝරියා ජලාශය හැදුවා, ඊට පස්සේ තියෙන්නේ ජලාශය නඩත්තු කරගෙන යන රොන්මඩ ඉවත් කිරීම, ජලාශයේ මොනහරි වේල්ලේ යම් කිසි පිළිසකර කිරීම කරනවා, ඒ කරගෙන යන. ඒ වගේම තමයි තාක්ෂණ අමාත්‍යාංශය හරහා රට පුරා සමස්ත රාජ්‍ය සේවය අර්ධ රාජ්‍යාංශයන්, ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී පෞද්ගලික අංශයේ සමහරට බැංකු පෞද්ගලික බැංකු සහ මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය අවශ්‍ය ඒ සම්බන්ධීකරණ මේ 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 සියල්ල සිද්ධ වෙනවත් එක්කම නිතර නිතර මේ පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කරන්න, යන්ත්‍ර අප්ග්‍රේඩ් කරන්න, නැත්නම් ඒ තත්ත්වෙන් උසස් කරන්න, ඒ වගේම සොෆ්ට්වෙයා අප්ග්‍රේඩ්
කරන්න. Honorable member, you have 2 more minutes.
හරි. එවැනි ක්‍රියාමාර්ග වලට යන්න ඕන. ඒ නිසා අර මහවැලියට දානවා වගේ, යදෙව්වා වගේ දවන්ත මූල්‍ය ආයෝජනයක් කරලා ඒ මූල්‍ය ආයෝජනය හරහා සමස්ත රාජ්‍ය පද්ධතියම වඩා විධිමත් සැලැස්මක් අනුව, ඒක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පටන් ගත්තම ගමේ ග්‍රාම නිලධාරීවසම දක්වා එවැනි ක්‍රමවත් දිගුදුර දැක්මක් සහිත වැඩපිළිවෙළක අවශ්‍යතාවයයි මම මේ විනාඩි ගාන තුල පෙන්ලා දෙන්නේ. දැන් අද මේ ඉදිරිපත් කරපු වාර්තාම කියනවා ජාතික හැඳුනුම්පතක් නැති වුණාම ඒ නැති වෙන ජාතික හැඳුනුම්පත නැති වුණු බවට කොහෙවත් වාර්තා වෙන්නේ අදාළ පුජ්‍යලයන් ගිහිල්ලා පැමිණිලා දැමෙන්නේ නැත්. පාසල් යන කාලේ මේක මම උදෙත් කිව්වේ, පාසල් යන කාලේ ගන්න ජාතික හැඳුනුම්පත තමයි සමහරවිට විශ්‍රාම යනකම් පාවිච්චි කරන්නේ. පාස්පෝර්ට් එක එහෙම බෑ, ගුවන් ගමන් බලපත්‍ර එහෙම බෑ. ඒ නිසාම විවිධ අක්‍රමිකතා වලට පාවිච්චි කරනවා. අද වෙනනම් පික් පොකට් ගහන මිනිස්සුන් පික් පොකට් ගැහුවේ පර්ස් එකේ තියෙන සල්ලි ගන්න. දැන් ඔබතුමා දන්නවද පික් පොකට් ගහන මිනිස්සයා පික් පොකට් ගාලා සල්ලි ටික ගන්නවට අමතරව කුඩු ඒජන්තයන්ට අර පාස් මේ 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 පර්ස් එකේ තියෙන ඩෙන්ටිටි විකුණනවා. ඒ ඩෙන්ටිටි පාවිච්චි කරලා හොර සිම්පත් ගන්නවා. ඒ වයින් තමයි බොහෝ විට, ඒ නිසා දැන් පික් පොකට් ගහන මිනිස්සට ආදායම් දෙකයි, පර්ස් එකේ තියෙන සල්ලි, ඒකේ තියෙන ඩෙන්ටිටි කුඩු මුදලාලට විකුණලා හම්බ වෙන ආදායම. ඒකෙන් තමයි හොර සිම්පත් හදාගෙන විවිධ අකටයුතුකම් කරන්නේ. ඉතින්ද මේ මේ සියල්ලට ඒකින් තමයි අපි කියන්නේ දැන් QR කෝඩ් එක මොන වුණත් තෙල් ගහන්න අඳුනලා දුන්නරම ත්‍රීරෝද රථ මෝටර රථ පදවන කෙනාගේ ඉඳලා හැම කෙනාම මේ QR කෝඩ් එකට හුරු වුණා. එහෙනම් උප්පැන්නට QR කෝඩ් එක දාලා උප්පැන්නට ජාතික හැඳුනුම්පතේ අංකය ඉස්සෙල්ලම උප්පැන්නට ගෙනල්ලා එතන ඉඳලා ඒ QR කෝඩ් එකම පාස්පෝර්ට් එකට එන විදියට, ඒ QR කෝඩ් එකම ජාතික හැඳුනුම්පතට එන විදියට.
Honorable member, please wind up.
හරි. ඊළඟට ජෛව තොරතුරු වලින් පුජ්‍යලය හඳුනා ගැනීමේ ක්‍රමවේද කරාම ඩෙන්ටිටි වුණාවක් නැති වෙලා යනවා. ඕනම තැනක ගියාම මගේ තොරතුරු තියෙනවා, මගේ තොරතුරු කියව ගත්තම ඒක කරන නිසා හැඳුනුම්පත වුණත් නැති තැනකට යන්න පුළුවන්. හැබැයි ඒකට ජාතික දැක්මක් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීමේ හබ් එක බවට පත් වෙන ඔබතුමාගේ අමාත්‍යාංශය. හැබැයි අන්න එතෙන්ට
දිගුදුර
දැක්මක් මම ඉවර කරනවා. තප්පර 30ක් දෙන්න. එහෙම දිගුදුර දැක්මක් එක්ක මේ අමාත්‍යාංශය මෙහෙවන්න මුදල් ප්‍රතිපාදන ලැබිලා නැහැ. ඒක ඇත්ත කතාව. ඉතින් මේක අගමැතිතුමා යටතේ ජසමාන ජනාධිපතිතුමා යටතේ අමාත්‍යාංශය තියාගෙන ඔබතුමාලට අවශ්‍ය ප්‍රතිපාදන විධිමත්ව ලබා දෙන්නේ නැතුව මේ කියන දිගුදුර දැක්ම ඉදිරියට යන්න බෑ. ඒ නිසා මම හිතනවා මේකට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් එක්ක දිගුදුර ගමනක් යන්න මේ
අමාත්‍යාංශයට
අවශ්‍ය ප්‍රතිපාදන වගේම අවශ්‍ය නායකත්වය ඔබතුමාට ඒ සඳහා නායකත්වය දෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරනවා. අපි කියන්නේ අන්නේ ක්‍රියාදාමය. ඒක විෂන් ඇන් මිෂන් පෙන්වන්නේ නැත්නම් මේක අන්තිමට ඔමිෂන් ඇන් කොමිෂන් එතනින් තමයි නම තියෙන්නේ. ඒකයි අපේ අදහස. නිසා වඩා
සංවිධාන
ක්‍රමවේදයකට මේ අමාත්‍යාංශයට මූල්‍ය දායකත්වයක් මානව සම්පතත් ඒ වගේම දැක්මත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Thank you. Honorable Kanagayarath.
පැහැදිලි කිරීමක්.
ඔව්.
එතුමා සඳහන් කරා මේ හැඳුනුම්පත සම්බන්ධයෙන් හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් DRP එක තියෙන්නේ අතරම දැන් පොලිස් අමාත්‍යාංශය යටතේ නමුත් අපේ යටතේදී අපි බලාපොරොත්තු වෙන්නේ හැඳුනුම් පතක් නෙමෙයි යුනික් ඩිජිටල් ID එකක් හැටියට. ඒකේ ඔබතුමා සඳහන් කරපු ආකාරයට ජීවදත්ත බයෝමෙට්‍රික් සමග තමයි ඒ හැඳුනුම් පතක් නෙමෙයි ඒක නම්බරයක් සෑම පුද්ගලයෙක්ටම ඉපදෙන හැම කෙනෙක්ටම ලබා දෙන්න කටයුතු කරන්නේ. දැන් මේකෙදී පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්, උපැන්න සහතිකය ලබා ගන්න පුළුවන්, බැංකු ගිණුමක් විවෘත කරන්න පුළුවන් මේ සෑම දෙයකටම මේ නම්බරේ තිබ්බහම ඇති. දැන් ඒක තමයි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ටෙන්ඩරේ දැම්ම. ඒකෙදී ඔබතුමා ඔය චෝදනා කරන සමාගම තිබිලා ඒ සමාගම් දෙකම ක්වොලිෆයි වුණේ නැහැ. ඒක ගියා. දැන් දෙවෙනි ටෙන්ඩරේ මේ වර්ෂය අවසාන වෙද්දී දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ සඳහා මුදල් දැනටමත් ලැබිලා තියෙයි. ඒක ගැටලුවක් නැහැ. ඒක අපි මේ ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක තව කාලයක් යයි, අවුරුද්දක් විතර යයි ඒකේ තියෙන මේ ප්ලැට්ෆෝම් එක හදලා ඊට පස්සේ අවශ්‍ය කරන දත්ත ටික අපි තාක්මත් කඩිනමින් ඒක රාශි කරන්න. බයෝමෙට්‍රික්ස් ඒ කියන්නේ මේ අපේ ඇඟිලි සලකුණු වල ඉඳලා මුහුණේ මේ ෆේස් රෙකග්නිෂන් ඒ සියල්ලක්ම ලබා ගන්න කටයුතු කරනවා. ඉතින් ඔබතුමා සඳහන් කරපු ආකාරයට ඉතින් ඇත්තටම දැන් මේ ලෝකෙම තියෙන දත්ත ඒක රාශි කරන වෙනම තැනක්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මගේ කතාවෙදිත් මම කිව්වා මේ නැෂනල් ඩේටා එක්ස්චේන්ජ් එක සියලුම දත්ත එක තැනක. එතකොට ඒක කෘෂිකර්මයට වේවා, බර්ත් සර්ටිෆිකට් එකට වේවා, ඐඩෙන්ටි කාඩ් එකට වේවා, ඒ සියල්ලකටම ඒක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරනවා මේ අපේ ඒ වැඩසටහනේ ඒක තියෙනවා. ඒ සඳහා මුදලුත් ලැබිලා තියෙන්නේ අපිට. ඇත්තටම ඒක ඉන්දියානු ආධාරයක් ලැබිලා තියෙන්නේ. ඒ මුදල් මේ වියදම් කරන්නත් අපි මේ ටෙන්ඩරය ලබා ගන්න කණ්ඩායමට ලබා
දෙනවා. ඔන්ඩරබල් බුද්ධික ඔන්ඩරබල් බුද්ධික පත්ති
මම ඩිස්ටර්බ් කරනවත් විවාදයකට යන්නත් නෑ. මම කියන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේ වැඩේ පටන් ගන්න
කැටියෙන් ඉදිරිපත්
ජාති අඳුනුම්පත් ඔබතුමා යට තියෙද්දිත් ඒ දෙක එකට හොඳට එකතු කරලා යන්න පුළුවන්කම තිබුණා. දැන් මේක දෙපොළක තියෙනකොට ඔය කියන දේ අර කලින් තරම් විධිමත් ක්‍රමවත් වෙන්නේ නෑ. ඒක මට පේනවා. මම ආංශික අධීක්ෂක කාර්යාලයේ සභාපති, අපි ගිය සතියේ ඔබතුමාගේ නිලධාරීන් අනිත් අමාත්‍යංශවල නිලධාරීන් හම්බුණා. දැන් මේක
මන්ත්‍රීතුමනි,
විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමන් අමාත්‍යංශ ධර්ණ දවසක මට කතාව ලැබීම. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා දිලුම් අමුණුගම් ඇමතිතුමා, ඒ වගේම කනකේරත් ඇමතිතුමා දක්ෂ ලෙස අමාත්‍යංශවල කටයුතු කරමින් යනවා. ඉතින් මුලින්ම ඊයේ දවස ගැන මතක් කරද්දී මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා විපක්ෂයෙන්, ගරු විපක්ෂයෙන්, ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් ජනතාව හරියට දැනුවත් කරන්න. මොකද කතාව යන්නේ 118ක වැට් එක පිළිබඳව සමස්තයක් මේ රටේම 118ක වැට් එකක් ඇහුවා කියලා. ඉතින් ඒකෙදී හරියට සංවේදනය කාණ්ඩ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මමත් ඒ වැට් එක ජනතාව වෙනුවෙන් ලැබෙනවට කැමති නැති වුණාට හරි. හැබැයි ඒකෙදී 91කට තමයි අලුතෙන් 18කට ලැබෙන්නේ. මෙතෙක් 15ක් 100 තිබිච්ච එක තමයි 118 වෙන්නේ. මේ රටේ ආර්ථිකය වැටලා තියෙන තැනින් ගොඩ ගන්න යන ප්‍රයත්නය, ඒක තුළ ජනතාව ගොඩනගන්න යන ප්‍රයත්නය. එහෙම නැතුව ජනතාව අමාරුවේ දාන අපහසුතාවයට ලක් කරන කාරණාව නෙමෙයි. හැබැයි මේ රටේ මේ වෙලාවේ ගන්න තියෙන තීරණය තුළ මේක අරන් තිනවා. මම බලාපොරොත්තු වෙනවා ජනතාව අපහසුතාවයට ලක් වෙන යම් යම් අවස්ථාවන් වේද, මේ මගේ පෞද්ගලික හැඟීම, යම් යම් කාරණාවල්දී රජයේ විදියට ජනතාව වෙනුවෙන් සිතලා සමහර කරුණු කාරණා ආපස්සට ගත යුතු වුණොත් යම් කිසි ප්‍රමාණයන්ගෙන් ඔය අනුවක තුළ තියෙන දේවල් වල ආපස්සට ගැනීමක් සිදු කරයි කියලා. ඒක මතක් කරන්නේ විපක්ෂයේ විසින් ජනතාව ගුණාට මෝඩයට අන්දන්න හදන කාරණාව නිසා. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරනවා මට විශේෂයෙන්ම කතා කළ යුතු මාතෘකාව අපේ දිලුම් අමුණුගම රාජ්‍ය අමුතුමන්ගේ අමාත්‍යංශයට සතු වෙනවා මේ වෙලාවේ එක් එක් අංශ ගණනාවක්. ඒකෙදි මට මූලිකවම වැදගත් වෙන, මගේ ප්‍රදේශයට වැදගත් වෙන සීනි සමාගම් පිළිබඳව එතුමන්ගේ අමාත්‍යංශයට නතු වෙන අතර මම මතක් කරනවා එතුමන් මේ අවුරුද්ද තුළ විතරක් ඩොලර් බිලියන 1.83ක විදේශ ආයෝජන ලබාගෙන තිනවා. ඒ අතරතුර මිලියන 436ක ප්‍රමාණයක් මේ අවුරුද්ද තුළ දැනට ලැබිලා තිනවා. ඉතින් එතුමන් කාර්යශූරී වේ කරන අමාත්‍යංශයේ ගරු ඇමතිතුමනි මම මතක් කරනවා මීට කලින් හිටියේ කැබිනට් ඇමතිතුමා විදියට රමේෂ් පතිරණ ඇමතිතුමා, ඊට පෙර රාජ්‍ය ඇමතිතුමා විදියට ජානක වක්කුපර ඇමතිතුමා, ඔවුන් දෙපළ ඉන්න කාලේ ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමන් ඉන්න කාලේ ගන්නව එක්තරා තීරණයක් එතනෝල් මිලදී ගැනීම පිටරටවලින් නවත්තනවා. ඒකත් එක්ක ලාභ ලබන රාජ්‍ය ආයතන දෙකක් බවට පරිවර්තන වන සෙවනගල සීනිය ආයතනත් තල්වත්ත සීනිය ආයතනත්. ගරු ඇමතිතුමනි, ඔබතුමන්ගේ අතර ලැබෙනවත් එක්ක අපිට ඉහි මල් පිපුණු වගේ දැනුණු කාරණාව තමයි
මේ අමේ අමාත්‍යංශ තුල දූෂිත නිලධාරීන් ඉන්නවා. ඔබතුමන් බොහොම පිරිසුදුව ඉන්න නායකයෙක් විදියට මේ අයවැය කාර්ක සභා අවස්ථාවේ ඡන්දය දෙන එක ඔබතුමන් වෙනුවෙන් අනිවාර්යෙන් කරනවා, ජනාධිපතිතුමා වෙනුවෙන් අනිවාර්යෙන් කරන අතරේ මේ ආයතන දෙක පිරිසුදු කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා මේ විදියට ගරු ඇමතුමනි. මේදී මුලින්ම කියන්න ඕනේ මේ මේ ආයතනවල ඉන්න නිලධාරීන් ගත්තාම සභාපතිතුමා, එතනින් යාට විධායක අධ්‍යක්ෂකවරයා, එතනින් යාට HR මැනේජර්ට යනකම් මේ ඉහළ නිලධාරීන් සේරම මේ වෙලාවේ මේ රටේ මේ ආයතන දෙක දූෂණය කරන ගමන් ඉන්නේ. 2017 ආයතනයේ ඒ වගේම 2017 වෙනකොට ආයතනයේ ඔක්ටෝබර් නැඹරීම සෙවණ කළ 15,000යි. නමුත් දැන් වෙනකොට 12,000යි. පැල්වත්ත 27,000යි. දැන් වෙනකොට 24,000යි. ගල්ලෝය සීනි ආයතනයේ 12,000යි 2017. මතක තියාගන්න ගල්ලෝය මේ වෙනකොට 28,000 බවට පරිවර්තන වෙනවා. බොරුවට පුරාජේරුකම් කියනවා මෙහෙමයි ගොඩනැගුවා. ගොඩනැගුපුකේ ගෞරවය අපි දෙමු ජානක වක්කුබ්‍රමතුමාට, රමේෂ් පත්‍රිනේතුමාට, හිටපු ගෝඨාභය රාජපක්ෂතුමාට, නිලධාරීන් එක්ක වාසිය ගන්න නිකන් තැවෙන්න හදන්න එපා. ඔවුන් කරපු අපරාධය කියන්න තමයි මම ලෑස්ති සහ මම මෙතෙක් කල් කිව්වා. එක්තරා සභාපතිවරයෙක් ඔව්වද අයින් කරලා දැම්ම රමේෂ් පත්‍රිනේ ගෞරව එතුමා. හැබැයි මේ වෙලාවෙත් ඒ ටිකම කළ යුතුයි. මොකද මේ ආයතනවල ගම්තොල ජීවත් වෙන්නේ අපි. සෙවනගල උග්ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. සෙවනගල ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. පැල්වත්ත ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. පැල්වත්ත ගොයියට සාධාරණයක් වෙන්නේ නැහැ. මිනිසුන් 50,000ක් විතර යැපෙන ආයතනයක්. හැබැයි මේ ආයතන දෙකේ මූල්‍ය අපරාධය බොහොම ඉහළ ගියන් තියෙනවා. ගරු ඇමතිතුමනි, මේවා නිකන් කියනවා නෙමෙයි. උසස් වීම් ලබා දීම් කරනවා 2022 ඉඳ චක්‍රලේඛකින් නවත්තලා තිබ්බත් නෑ, දුන්නට කමක් නෑ. ඒක නීතියෙන් වැරදි බව ඇත්ත. ඒත් ඈතින්නම් සුසුම් හෙල්ලලා බලාගෙන ඉන්න පුළුවන් නිවැරදි මිනිස්සුන්ට දුන්නා. ඕලෙවල් පාස් නැති, අට පාස් නැති මිනිස්සු M3 ගේට් වලට ආයතන වල දානකොට ඒ ආයතනේ අපේ ගමේ තියෙද්දි ආණ්ඩුවේ ඉන්නවට අපිට ගහන්න ඕනි මට්ටමක් ගමේ තියෙද්දි මේ ප්‍රයත්නේ දරන් විපක්ෂර යන්න දු වෙන මුත්ින්ද නෙමෙයි. මේව හදාන්න ඕනේ. විපස්සර කියලා කෑ ගැව්වන් කියයි, විපස්සකේ කෑ ගැව්ව කියලා. හැබැයි ආණ්ඩුව තුල ඉඳගෙන මේක කරන්න පුළුවන් ඉඳ තමයි මේක ඇතුළේ ඉන්නේ. වැරද්ද නිවැරදි කරන්න තියෙන අවශ්‍යතාවය නිසා වෙන්න ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. මොකද ආණ්ඩුව ඉන්න සියලුම ඇති හැමතුවරු සියලුම දෙනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථකයි හරි කියන්නේ නැහැ. එහෙම හරි කියලා කියන්න අපිට බෑ. හේතුව ආණ්ඩුවේ විපක්ෂයේ සාධාරණ මිනිස්සුත් ඉන්නවා, අසාධාරණ මිනිස්සුත් ඉන්නවා. මේ යථාර්ථයේ තේරුම් ගත්ත මිනිහෙක් විදිහට තමයි වෘත්තියක් ඇත.
Honorable member, you have 2 more minutes. You have 2 more minutes.
මට විනාඩි දෙකක් දෙන්න අපේ මූලාස.
Yeah, yeah, you have 2 more minutes. You have 2 more minutes.
Yes.
You continue.
මම මතක් කරනවා ශාක්‍ය නානායක්කාර M3 grade එකට දාන සුසුකම් මොකද්ද කියලා අහන්න. හෝටල් ව්‍යාපෘති ප්‍රධානී බවට ඕලෙල් පාස් කෙනෙක් දාන්න තියෙන සුසුකම් මොකද්ද කියලා අහන්න. ගබඩා පාලක විතර ඕල් පේල් මිනිස්සෙක් දාන්න තියෙන සුසුකම් මොකද්ද කියලා. මේ සුසුකම් නැති මිනිසුන්ට පත්වීම ගහපු මිනිහට සුසුකමක් නැහැ. ඒ සුසුකම එක්තරා දේශපාලනයකට ත්‍රිවිල් එකේ මයික් එකේ කෑ ගහපු එක වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට ගැලපුන්නේ නැහැ. දරු ඇමතිතුමනි, මේ අවසාන වතාවට අවධාරණය කරන්නේ මේ දේශපාලනීකරණය වෙච්ච ආයතන දේශපාලනයේ මිදුර නම් හොඳයි. හැබැයි දේශපාලනිකව මේදියා බලලා නැහපත් තීරණ වෙනුවෙන් කටයුතු කරන එක හොඳයි. මම මතක් කරනවා ඒ දුන්න විනාඩි දෙක ඇතුළත කියන්න බැරි තරම් ලිපි ලේඛන ගොඩක් මං ගාව තියෙනවා. හැබැයි මට මතක් කරන්න ඕනේ විධායක අධ්‍යක්ෂකවරයා දිහාට මේ තියෙනවා විගණන වාර්තාව. විගණන වාර්තාවේ මූල්‍ය අපරාධය කෝටි 100කට වැඩි. හරි, මේකට වග කියන්න ඕනේ සභාපති විධායක අධ්‍යක්ෂකවරයාට. ඉතින් පල්ලෑයන් කට්ටියකට කත් ඇද්ද බව ඇත්ත. හැබැයි ගරු ඇමතිතුමනි, මේ නිලධාරියා තුළින් මේ මෑතක තිස්ස වෙච්ච තවත් එක්තරා කාරණාවක් තමයි මේ අහිතමයන් මිලදී ගන්නෝ කෝටි ගණනින්. මේක මේ එක්තරා සඳහනක් තියෙනවා. මේ මට දෙන්නෙත් මේ ආයතන නිලධාරීන්ම තමයි. එහෙමයි, පහළ පෙළ හොඳ මිනිස්සු 4558 අයිතම් මිලදීගෙන තියෙන කෝටි 10කට එහා ගියපු මේ තියෙන්නේ අපරාධ තමයි. එතනින් එහාට විමර්ශන නිලධාරියාවට පස්සේ සීනි දෙනවයි කියලා අමුතු කතාවක් තියෙනවා. සෙනසුරාදා පැල්වත්තේ මොකද විමර්ශන නිලධාරින තල්ල ගත්ත රස්සාවක් මේක ඇතුලේ තියෙන්නේ. ගරු ඇමතිතුමනි, මෙන්න මේ කාරණාවෙදි මම කියාගෙන යනවා CEO තෙල් බවුසරේ ඉඳලා 2022 4:26 අත්නොමිතික තෙල් මිලදීගෙන මේ ගොඩක් ගන්න එක බවුසරෙත් ගන්නවා. හරි, එතනින් එහාට කෝටි ගණනේ දීප පැටි වල මිලදීන් ගන්නවා. මම දැක්ක පුෂ්පකුමාර ගරු ඇමතිතුමා සඳහන් කරනවා, මොකද එතුමයි මමයි දෙන්න මේ ආයතනයට ආදරේ, මේ ආයතනය නිවැරදි වෙන්න ඕනේ කියන පරමාර්ථයේ ඉන්නේ. එතෙන්දී බාල දෙවිතෙල් ලබා ගැනීම, එතනින් එහාට මේ මිනිස්සුගේ කරපු වංචාවල් අපේ
Honorable member please wind up.
මට තව විනාඩියක් දෙන්න මූලාසනවල මන්ත්‍රීතුමනි. මේ කියන කරුණු කාරණා සටහන් කරගන්න ඇමතිතුමනි. ට්‍රැක්ටර් රථ ලබා ගැනීම, උප්පැටවුම් යන්ත්‍ර ලබා ගැනීම, සෑම සීනි කිලෝකින් ගසා කෑම, දිනක වේදම ආයතනයට පැමිණෙන රුපියල් 40,000 ලබා ගැනීම, රාජ්‍ය වේදම මෙච්චර අවම කරන්න කියලා තියෙන යුගයක නිසි එතන ක්‍රම සම්පාදන විද්‍යාවක් නැතුව මේ ක්‍රම සම්පාදනය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරගෙන මේ මිනිස්සු මේ කරගෙන යන දස ජරා
වැඩි
බලන් ඉඳලා අපේ මුලාසනාරුවට මන්ත්‍රීතුමනි කියන්න ඕනේ මොකක්ද දන්නවද? සෙවනගල පැල්ලත්තේ මිනිස්සුන්ට ඇඳුමක් ඇඳලා සාරියක් ඇඳලා කරන්න රස්සාවක් නොදුන්නට ගරු ඇමතිතුමනි මන්ත්‍රීතුමනි මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඒ සියල්ල මොරරාගල දිස්ත්‍රික්කයෙන් පිට සාරියයි කෝට් එකයි දාලා එන නිලධාරීවාදයටයි නිලධාරීන්ටයි දීලා ඒ සුදුසුකම් තියෙන රැකියාවන් සියල්ලම දීලා කම්කරුව විතරක් උගස් කපන්න විතරක් මිනිස්සු පැල්ලත්තෙන් සෙවනගලින් ගන්න එකට ප්‍රබල විරෝධය මේක නිවැරදි කරන්න කරලා මං ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා බොහොමත් ස්තුතියි.
Thank you honorable Kapila Nuwan Athukorala. You have 7 minutes.
අවසරයි ගරු මූලාසනෝන්ට මන්ත්‍රීතුමනි. ඇත්තටම අපි අද කතා කරන්නේ ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ විෂය. ඉතින් මේ මොහොතේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාස වෙනකොට අපේ රට බංකොලොත් භාවයට පත් වුණු රටක් විදිහට ප්‍රකාශ කරා. එතනින් පස්සේ කතා කරන මම වුණත් මේ සභාවේ ඉන්න බොහොමයක් අයත් හිතුවේ නැහැ මේ වගේ කෙටි කාලයක් තුල මේ රට නැවත යථා තත්ත්වයට පත් වෙවි කියලා. ඉතින් වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අපිට අද දවසේ මේ හෙට දවස ගැන ආයෝජන ගැන කතා කරන්න අවස්ථාව මේ විදිහට අරගෙන දීපු සම්බන්ධව ස්තුතිය පුද කරමින් ඇත්තටම අද දවසේ මම මේ ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ විෂයයටදී මම මට කතාවක් නොතිබුණත් මම ඉල්ල ගත්තෙම කන්තලේ සීනි කර්මාන්තයතන ගැන කතා කරන්න. කන්තලේ සීනි කර්මාන්තයතන ගරු අමාත්‍යතුමනි 1993 වහනකොට අතර මහ බණ්ඩාගාරයට ලාභාංශ දුන්නු ආයතනයක්. ඉතින් 1993 වහල දැම්මට පස්සේ මේ ප්‍රදේශවල හිටපු මිනිස්සු අවසාන ජීවත් වෙන්න සිද්ධ වුණේ කංකුම් වට්ටක්ක වගේ දේවල් තම්බගෙන තමයි කන්න සිද්ධ වුණේ. ඉතින් එහෙම ඉඳලා අද වසර 30කට විතර ආසන්න කාලයක් එනකනුත් මේ පිළිබඳව තීන්දුවක් තීරණයක් නොගැනීම පිළිබඳව මමගේ කනගාටු ප්‍රකාශ කරන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එකම සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට ඒත් එක මතක් කරන්න ඕනේ කන්තලේ සීනි කර්මාන්තයතනට වගේම මේ ආයෝජන ප්‍රවර්ධන ඒ වගේම තාක්ෂණ විෂයත් කතා කරන මේ මොහොතේ උගත් වියත් අපේ නිලධාරීන් පිරිස යහපැත්තේ ඉඳද්දී සියලු දෙනාට මතක් කරන්න ඕනේ මේක අපේ රට අපි වියපත් වෙමින් ඔබ වියපත් වෙමින් දරුවන්ට ඊළඟ අවස්ථාව සලසන්න අපි හැමෝම එකතු වෙලා කටයුතු කළ යුතු තියෙනවා. එතකොට කන්තලේ සීනි කර්මාන්තයතනට මෙහෙම වෙනකොට එන්ජි සුගර් කියලා ආයතනයක් ඇවිල්ලා ගිවිසුමක් අත්සන් කරනවා. ඒ කටයුත්ත එන්ජි සුගර් ආයතනයට පවරනවා. ඒක තිබුණු රාජ්‍ය දේපල ඉඩම් සියල්ල පවරනවා. ඒත් වසර ගණනාවක් යනකම් මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳව සුවා බැලීමකුත් නැහැ. එතකොට සමහර තැන්වල නිලධාරීන් විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ සමහර නිලධාරීන් මේකට සම්බන්ධයි කියලා කියනවා. කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් මේ 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 එම්ජි සුගර් ආයතනය මේ ගිවිසුම අත්සන් කරපු දවස් ඉඳලා එතකොට මේ රටට අහිමි කරපු රාජ්‍ය ආදායම එතකොට මේ ප්‍රදේශවල ඇති වෙලා තියෙන රැකියා ව්‍යුක්තිය ඒ වගේම රැකියා කළා නම් ඒ තරුණින්ගේ අනාගතය මේ සියලු දේවල් වලට අද එම්ජි සමාගම වග කිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒක හින්දා ඉතාම ගෞරවයෙන් ගරු ඇමතිතුමාට ඒ වගේම ඉන්න මේ උගත් වියත් සභාවට ඒ වගේම ආයෝජන කලාපයක් විදිහට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිනු කරන්න දැඩි තීන්දුවක් වත්මන් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරගෙන තිනවා. ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මම කන්තලේ සීනි කර්මාන්තයතන ඉතා කඩිනමින් එම්ජි සමාගමෙන් බැහැර කළා හරි මේක කළ හැකි යම් කිසි සමාගමක් වේ නම් ඒ සමාගමට දීලා මේ කටයුතු ආරම්භ කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඛනිජ වැලි සමාගම ඉල්මනයිට් සර්කෝන් ඒ වගේම රූටයිල් වගේ මහ වැදගත් ඛනිජ වර්ග බොහොමයක් තවමත් අපි කරන්නේ මේ රටින් අමුද්‍රව්‍ය විදිහට පිටරටවල වලට පටවන එක විතරයි. ඉතින් විශේෂයෙන්ම ඉල්මනයිට් කියන්නේ ටයිටේනියම් කියන ලෝහය පවා හදන්න පුළුවන් වටිනා ලෝහයක්. ඉතින් මේ හරහා අපිට ගොන්න යන අමතර කොටස් ඒ වගේම පෝසිලෙන් බාණ්ඩ ඒ වගේම තින්ත වර්ග වෙල්ඩින් කූරු වගේ දේවල් හදන්න පුළුවන් අගය එකතු කළ කර්මාන්ත ශාලා මේ පුල්මුඩේ ඛනිජ වැලි සමාගමට සමගාමීව ආරම්භ කරමු කියලා මම ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ උගත් වියත් සභාවෙන්. අපි ගොඩක් වෙලාවට කරන්නේ ආයෝජන කියලා පිටරට සමාගමක් හරි පිටරට සල්ලි තියෙන පුද්ගලයෙක් හරි කවුරු හරි අරගෙන එන ව්‍යාපෘති වார்த்தාවක් අරගෙන ඒකට අවසරයක් දෙන එක තමයි. මේක මගේ වගේම මගේ දරුවන්ගේ වගේම ඔබගේ රට මේක. මේක අපි තාක්ෂණික වශයෙන් පිරිහෙනකොට අපි මූල්‍ය මේ වශයෙන් පිරිහෙනකොට දේශපාලන වශයෙන් කඩාගෙන වැටෙනකොට අපි දැක්ක පහුගිය කාලේ අත්පත් වෙච්ච ඉරණම. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ වියත් සභාවෙන් ආයෝජන ළඟට එනකන් ඒ අරගෙන ඉන්න සැලසුමට අනුමැතිය දෙන්න බලාගෙන ඉන්නේ නැතුව හෙට දවස ගැන කල්පනා කරලා ඔබ විසින් නිර්මාණය කරන්න හෙට දවස ගැන කල්පනා කරලා ආයෝජන ලංකාවට එන්න ඕනේ ආයෝජන මොනවද ලංකාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාත්මක විය යුතු ආයෝජන මොනවද කියලා ඔබ කල්පනා කරලා ඒ සැලසුම් කරණය කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ඔබ කරන සැලසුම් එන ආයෝජකින් දෙන්න මෙන්න මේක තමයි අපේ සැලසුම මෙන්න මේකට ඔබ ආයෝජනය කරන්න කියලා වගේ සැලසුමක් අපි හදාගත්තොත් හොඳයි කියලා මම ගරු එමුතුමාට වගේ මේ බුද්ධිමත් සභාවටම යෝජනා කරනවා
ගරු මන්තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා
ඒ වගේම මතක් කරන්න ඕනේ ඇත්තටම අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන වර්තමාන සමාජයේ තවමත් තාක්ෂණික වශයෙන් අපේ රටේ ඇතිවිත වෙනස්කම් බොහොමයක් තියෙනවා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ විශේෂයෙන්ම අපේ නිලධාරී මණ්ඩලයෙන් ඒ වගේම ගෞරව ඇමතුමාගෙන් අඩුම තරමේ අපි මේ රටේ එක විෂයකට හරි අපි හිතමු පොලිසිය කියලා පොලිසිය තවමත් බීමත් පුද්ගලයෙක් අල්ලගන්න එක මූණට පිමින්න කියලා කියනවා එවන්දන සමහරලාවට අධික වේගයෙන් රිය දාවන එනකොට පාවිච්චි කරන තාක්ෂණය මොන වගේ එකක්ද පොලිස් වාර්තාවක් ගන්න ගිහම තියෙන තාක්ෂණය මොන වගේ එකක්ද ලොකු ගැටලුවක් අපි ආයෝජන ගැන කතා කරන හෙට දවසේ ලොකු ව්‍යාපෘති ගැන කතා කරන වෙලාවේ මෙන්න මේ එක ආයතනයක හරි මේ තාක්ෂණිකව අපි මේක ගොඩනගන්න එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන් අධ්‍යාපන වෙනුවෙන් හරි එක විෂයක් අරගෙන එක විෂයක් සමස්ත රටේම බැරි නම් එක දිස්ත්‍රික්කයක අරගෙන අපි සාම්පල් ප්‍රොජෙක්ට් එකක් විදිහට හරි මේක ආරම්භ කරමු කියලා මම ගරු ඇමතුමාගෙන් ඉතාම ගෞරවණීයව ඉල්ලනවා. එතකොට මේ වර්තමාන තාක්ෂණය තුල අපිට අපි හිතමු අපිට මේ වැඩි වෙන ජනගහනෙත් එක්ක ලබන සතිය වෙනකොට ලබන මාසෙ ලබන අවුරුද්ද තව වසර පහකින් රටේ ආහාර අවශ්‍යතාවය කොච්චරද කියලා අපිට ගන්න පුළුවන් තොරතුරක් අපිට දැන් ඉඳලම ලෑස්ති වෙන්න පුළුවන් බොහොමයක් රටවල් 2026 2030 වෙනකොට ලොකු ආහාර අර්බුදයක් තියෙනවා කියලා සූදානම් වෙනවා ඉතින් මේ වර්තමාන තාක්ෂණය අපි අපේ රටටත් අපි ආදේශ කරගමු කියලා මම ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලනවා ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙනකොටත් ආයෝජන පිළිබඳ ගැටලු බොහොමයක් තිරිකුණාමල දිස්ත්‍රික්කය තුල ඇති වෙලා තියෙනවා එන්ජි සමාගම ඇති කරපු ප්‍රශ්නේ තව එකක් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙනකොටත් ගරු ආණ්ඩුකාරතුමාත් එක්කත් අපි සාකච්ඡා කරා අතිගරු ජනාධිපති
ගරු මන්තුමා කාලය අවසන්
මට එක විනාඩියක් දෙන්න අපි ආණ්ඩුකාරතුමාත් එක්ක සාකච්ඡා කරලා වර්තමානයේ පවතින මේ විදුලි බිලට විසඳුමක් විදිහට තියෙන සියලුම පාසල්වල අපි සෝලා සවි කරලා ඒ අවශ්‍ය කරන විදුලිය උත්පාදනය කරන්න අපි සැලසුම් සකස් කරා ඒ වෙනකොට ලොකු බාධාවක් තිබුණා Capital Energy Solution Private Limited කියලා ආයතනයක් නැගෙනහිර පළාතේම තියෙන සීලුම ආයතන ටික ගිවිසුමකින් අත්පත් කරගෙන හිටපු ආණ්ඩුකාරතුමියත් එක්ක ගිවිසුම ගත වෙලා හිටපු ප්‍රධාන ලේකම්තුමත් එක්ක නැගෙනහිර පළාතේ. එතකොට ඊට පසු කාලීනව Optouch Private Limited කියලා කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා අර අස්සන් කරපු ගිවිසුමේ කෑල්ලක්. එතකොට ඒකෙන් කෑල්ලක් ගලවලා දෙනවා. එතකොට එතන නීතියකුත් නැහැ. හැබැයි දැන් අද යනකොට එක රෝහලකටවත් සෝලා පවර් ටික හයි කරන්න විදිහක් නැහැ. එක පාසලකටවත් සෝලා පවර් හයි කරන්න විදිහක් නැහැ. වෙනත් විෂයන්කට තියෙන කිසිම අමාත්‍යාංශයක නැගෙනහිර පළාතේ තියෙන තැනකට සෝලා හයි කරන්න විදිහක් නැහැ. මෙන්න මේ ගිවිසුම හරස් වෙලා ගිවිසුම් ගත වෙනකොට ඒ ගිවිසුම් වලින් ඉවත් වෙන ක්‍රමයක් මේ තුල ඇතුළත් කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් මේ නිලධාරි මණ්ඩලෙන් ඉල්ලනවා. එහෙම ගිවිසුම් වලින් ඉවත් වෙන ක්‍රමයක් නැත්තම් ආයෝජනය කරන්න එන කෙනාට වාසිසහගත විදිහට නම් මේ ආයෝජන ගෙනල්ලා තියෙන්නේ. ඒ ඇයට නීති අනුකූලව දඬුවම් දෙන විදිහක් මේ ගිවිසුම් තුල ඇතුළත් කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් අවසාන වශයෙන් මතක් කරනවා අධිකරු ජනාධිපතිතුමා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ
අවසන් කරමු ගරු මන්තුමා
අවසන් තප්පර කිහිපයක් මට දෙන්න මේ මට විනාඩියක් දෙන්න
අයියා
එතකොට අධිකරු ජනාධිපතිතුමා රන්ලි කුමසිංහ මහත්තුමා ආයෝජන කලාපයක් විදිහට තිරිකුණා ගරු මන්තුමා බොහොමස්තුති ආයෝජන කලාපයක් විදිහට තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන්න හදනකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ විපක්ෂය නියෝජනය කරන බොහොමයක් මන්ත්‍රීවරු අද රටපත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක ආණ්ඩුපක්ෂයට නිතරම විරුද්ධ වෙලා ගෙන හැම යෝජනාවකටම විරුද්ධ වෙන එක නෙමෙයි කල යුත්තේ. එතකොට මේ අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩනගන්න කතා කරන්න ඕනේ වෙලාවක විශේෂයෙන් මතක් කරනවා ගරු ඇමතුමා මට විනාඩියක් දුන්නින්ද මම මේ ටික කියනවා ගරු මන්ත්‍රීතුමා විපක්ෂ නායකතුමා හැමදාම උදේට ඇවිල්ලා මේ 27 දෙක යට ප්‍රශ්න කරලා අපිට දිස්ත්‍රික්කය ගැන අපේ දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ගැන කතා කරන්න තියෙන අයිතිය අපිට නැති කරනවා. ඉතින් ගරු සභාවටම යෝජනා කරනවා විපක්ෂ නායකතුමාට අපි ගරු කරනවා. පෞද්ගලිකව මම ගරු කරන කෙනෙක්. ඉතින් තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මම මේ කතා කරන්නේ පොහොට්ටුවේ ඉන්න මිනිස්සු ගැන විතරක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ මිනිස්සු ගැන විතරක් නෙමෙයි. සමගි ජන බලවේගයේ මිනිස්සු. එතකොට ජාබිපේ පෙරටුගාමි මිනිස්සු. ඒ වගේම කොංග්‍රස් TNA මිනිස්සු ගැන කතා කරන්න ඉන්නේ මං විතරයි අඬු පක්ෂේ. එතකොට ඒ පිළිබඳව කතා කරන්න නැති එක පිළිබඳ ඉතාලම කනගාටුයි. දවස ගන්න විපක්ෂ නායකතුමා වෙලා මේ 22 යටද ප්‍රශ්න කරලා අපේ වගේ විපක්ෂ මන්ත්‍රීන්ගේ කාලේ විනාශ කිරීම පිළිබඳව කනගාටු ප්‍රකාශ කරමින් හෙට දවසේ සුබදායක එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිරිදුලට නිහඬව ස්තුතියි.
ස්තුතියි ගෞරව නලින් බණ්ඩාර 15 නිමිඩංගල ඉදකින්නද
ස්තුතිවන්ත වෙනවා. නන්රි ගරු මුලසේ මන්ත්‍රීවනි විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය තාක්ෂණ අමාත්‍යාංශය යටතේ අය ශීර්ෂය යටතේ අසාස් දක්වන්න ලැබීම ගැන සතුටු වෙනවා. 2018 දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ මාත් ටික කාලයක් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වල අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරා. සමට බොහොම සමීප අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම ඒ කෙටි කාලය ඇතුළත මට පුළුවන් වුණා ලංකාවේ 14 වෙනි අපනයන සැකසුම් කලාපය බිංගිරියේ අක්කර 485ක නිර්මාණය කරන්න. ඉතින් බිංගිරි අපනයන සැකසුම් කලාපය ගැනම කතා කරලා තමයි පටන් ගන්න වෙන්නේ. එදා 2019 මාර්තු මාසේ වැඩ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය මම හිතන්නේ අපේ රටේ තාම වැදගත් ආයෝජන කලාපයක්. අක්කර 485ක් කියන්නේ පළවෙනි අදියරේ පමණයි. එහි දෙවැනි අදියරය අක්කර 1200ක් දක්වා පුළුල් කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තියෙන ලංකාවේ අති දැවැන්ත ආයෝජන කලාපයක්. හැබැයි කනගාටුවට කාරණේ තමයි ගරු මහසර් මන්තුමනි 2020න් පස්සේ මේ ආයෝජන කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය අපේ දිනුම් මවුනගොම්මැතුමාටත් මම කීප අවස්ථාවක් කිව්වා ජනාධිපතිතුමාටත් මතක් කරලා තියෙනවා. ඊටාම ඉබි ගමනෙන් තමයි ගමන් කරන්නේ. විශේෂයෙන්ම දුමල සූර්ය තුන්තොලේ දා වතු වත දක්වා වූ පිවිසුම් මාර්ගය පුළුල් කිරීම අපි ඒ කාලේ තාම කඩිනමින් කටයුතු කරලා ආරම්භ කළා වේගවත්ව අරගෙන ගියත් මේනට මේ කටයුතු නතර වෙලා තියෙනවා සම්පූර්ණ වශයෙන්. ඒ වෙලාවේ ඉදි කරපු ඉදි කිරීම එහෙමම පාරේ කල්වට් සහ පාලි පුළුල් කිරීම පමණක් ඉතිරිලා තියෙනවා. ඒ ආයෝජන කලාපේ රවුන් පාර විතරක් යම් මට්ටමක් අපි වෙලා ඉවර කරලා දෙනවා. ඉතින් එහාට ඒ වැඩ කටයුතු නතර වෙලා තියෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයෙන් රුපියල් මිලියන 67ක් වගේ මුදල් ප්‍රමාණයක් උඩුබද්දා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දැම්පත් කරලා තිබුණත් තාම මේ ඉඩම් අත්පත් කිරීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ජලය ක්‍යුබික් මීටර 1500ක් වෙනකොට ලැබිලා තියෙනවා බිංගිරිය ජල යෝජනා ක්‍රමයෙන්. හැබැයි මේක ප්‍රමාණවත් නැහැ. අපි ඒ දෙවැනි අදියරේ සහ පළවෙනි අදියරේ ඉදිරි අවශ්‍යතාවයන් වෙනුවෙන් හංගේරියන් ජල ව්‍යාපෘතියේ මාවෙන් ජලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තිබුණා. දැන් මම දන්න විදිහට ඒ හංගේරියන් ණය ආධාරය යටතේ ඒ ව්‍යාපෘතියේ නතර වෙලා තිනවා මේ වසර දෙකමාර ඇතුළත. ඒ වගේම විදුලිය මෙගාවට් දෙකක් අපි ලබා දීලා මූලික වැඩ කටයුතු වලට විදුලිය ලබා දුන්නත් මෙගාවට් 10 දක්වා වූ ඒ විදුලිය ප්‍රමාණය වැඩි කිරීම ගැන්ට්‍රිය ඉදිකිරීමේ ස්ථානයේ තියෙන ඉඩම් අත්පත් කර ගැනීම වල ප්‍රමාදයන් නිසා දැනට ඉතාම මන්දගාමී වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොලර් මිලියන 6ක විතර ආයෝජනයකින් අපේ කාලේ ආරම්භ කරපු චීන සමාගමක අපරල් සමාගමක් දැන් වැඩ කටයුතු ඉදිකිරීම අවසන් කළා. මේ මාර්තු පෙබරවාරි වෙනකොට ඒ ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න සැලසුම් කරලා තිබුණත් විදුලිය නිසි වේලාවට ලබා ගැනීමට නොහැකි වීම නිසා ඒගොල්ලන් තව මාස 4ක් 5ක් කල් ඉල්ලලා තිනවා මේක ආරම්භ කරන්න. ඒ වගේම මිලියන 400කට ඩොලර් මිලියන 40ක පමණ ෆාමසිටිකල් කම්පැනි එකක් සිනර්ජි ෆාමසිටිකල් කෝපරේෂන් ඔවුන් දැන් මේ මාර්තු අප්‍රේල් වෙනකොට ඔවුන්ගේ පළවෙනි අදියරේ වැඩ අවසන් කරලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න සැලසුම් කරලා තිබුණත් මේ විදුලිය ප්‍රමාදය නිසා එතනත් යම් විදියට ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාට මම කියනවා විදුලි බල මණ්ඩලයත් ඒ වගේම උඩුබද්දා ප්‍රාදේශීය ලේකම් කොට්ටාප කාර්යාලයත් එක්ක මැදිහත් වෙලා මේ ගැන්ට්‍රියේ භූමිය අත්පත් කර ගැනීම සඳහා වූ කටයුතු වේගවත් කරොත් ඉතාම ප්‍රයෝජනවත්. මොකද දැනටමත් ආයෝජන හයක් ඇවිල්ලා තියෙනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි අපේ කාලේ ආපු ආයෝජන පහක්ම එතනට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේ මේ ආයෝජන තව විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා මේ පළවෙනි අදින්. තව අක්කර 485 ඉඩම් දෙකක් තියෙනවා. එකක් අක්කර 265ක විතර ජර්මන් වත්ත, අනිත් එක අක්කර 280 ගානක ගොරගස්සගාර වත්ත. තව ගොරගස්සගාර වත්තට අතවත් තියලා නැහැ. අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ඇති වෙන්න තියෙනවා. හැබැයි යටිතල පහසුකම් වල තියෙන මන්දකාමී භාවයේ ඉඳ තමයි අද බිංගිරි අපනයන සැකසුම් කලාපයට මේ වේගවත්ව ආයෝජකයෝ එන එක නතරලා තියෙන්නේ. ඒ වගේම පිවිසුම් මාර්ගයේ තියෙන ප්‍රමාදය විශාල වශයෙන් බලපාලා දෙනවා. දැනට ඉදි කරලා තියෙන කර්මාන්ත ශාලාවලත් නිෂ්පාදන කටයුතු වලට. ඒ නිසා මම විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමාත් බොහොම අවධානය යොමු කරලා තියෙන එතුමා ආයෝජනයත් මේ බිංගිරිය ගැන කියලා තිබුණා. මේ අපනයන සැකසුම් කලාපයේ වේගවත් ප්‍රගතියක් ලබා ගන්නට නම් මේ ව්‍යාපෘතියට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා. මාවේ ව්‍යාපෘතිය සිදු වෙන්නේ නැත්නම් මම අපේ කාලේ යෝජනා කරා දැදුරිය ව්‍යාපෘතියෙන් රෝවෝට ගන්න පුළුවන්. ඒ කියන්නේ පිරිපහදු නොකරලාද පානීය ජලය අවශ්‍ය නැහැ සමහර ව්‍යාපෘති වලට. අපිට සමහර ව්‍යාපෘති වල ගරු රාජ්‍ය අමාත්‍යතුමා රෝවෝට විදියට අරගෙන අපිට ඒ කර්මාන්ත ශාලාවලට දෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍යතාවය අනුව ජලය පිරිපාදු කරගන්න. ඉතින් අපි දන්නවා දැදුරේ ජල දැදුරේ ජලාශ ව්‍යාපෘතියත් එක්ක අපිට දැදුරේ අඛණ්ඩ ජල සැපයමක් පහළ නිම්නේ තියෙනවා. ඒ නිසා අඩුම ගානේ කිලෝමීටර් 20ක් 22ක් දුරින් තමයි තියෙන්නේ දැදුරය. මේ දැදුරෙන් ජලය ලබා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතන්නේ මොකද දැන් තියෙන දැදුරේ ජල ව්‍යාපෘතියෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය දෙදහරන් තියෙනවා. එකෙන් 500ක් ගමට යන්නේ 1500ක් විතරයි මේ ව්‍යාපෘතියට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බිංගිරි අපරාධ සංස්කෘතික කලාපය කියන්නේ දැවන්ත ආර්ථික මධ්‍යස්ථානයක්. ඒ මධ්‍යස්ථානය යථාර්ථයක් බවට පත් කරන්න මට පුළුවන් වුණා නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට. හැබැයි මේක ඉස්සරහට අරන් යෑම අපි සියලු දෙනාගේම වගකීමක් විදියට මම දකිනවා. මොකද අද අපරාධ සැකසුම් කලාපවලින් කටුනායක බිම් කොටස් සියල්ලම ඉවරයි. ඒ වගේම බියගම ඉවරයි. ඒ වගේම සීතාවක ඉවරයි. හම්බන්තොට සහ බිංගිරියේ තමයි අපනයන සැකසුම් කලාපවලින් ඉඩම් කට්ටියක් ලබා ගන්න පුළුවන් මට්ටමේ ඒවා තියෙන්නේ. ඒ වගේම ආයෝජකයෝ ගරු ඇමතුමනි ආකර්ෂණය කර ගැනීම සඳහා අපි මුලින් මේක අපි ප්‍රීමියම් එක මට මතකයි ඩොලර් 7000කට දවගේ දුන්නේ. ඒ වගේම වාර්ෂික කුලිය ගත්තේ අක්කරයකට ඩොලර් 3500ක්. ඉතින් මේ මට්ටමේ මේක තියාගන්නව නම් හොඳයි. නමුත් අර වාර්ෂිකව ආයෝජන මණ්ඩලයේ 10% එකතු කරන නිසා දැන් මේක 4250කට විතර වැඩි වෙලා තියෙනවා. තවත් සංවර්ධනය වෙමින් පවතින යටතල පහසුකම් සංවර්ධනය නොවුණු ව්‍යාපෘතියක් විදිහට මම හිතන්නේ තව අඩු මුදලට මේ බිම් කොටස් ලබා දෙන්න පුළුවන් නම් විශාල ආයෝජක ප්‍රමාණයක් ඇවිල්ලා මේ ව්‍යාපෘතිය සාර්ථකයක් බවට පත් වෙයි. ඒ වගේම විශේෂයෙන්ම එරාවුල් අපි දන්නවා. එරාවුල් කියන්නේ මේ ෆැබ්‍රික් නිෂ්පාදනය කරන්න, එහෙම නැත්නම් අමු රෙදි නිෂ්පාදනය කරන්න ඉතාම සුදුසු බිම් කඩක් අක්කර 250ක් තියෙනවා. හැබැයි මේ භූමියේ අක්කර 50ක් JJ මිල්ස්ලා වැඩ ආරම්භ කරලා තියෙනවා. හැබැයි නමුත් මේ ජලය ලබා ගැනීම සඳහා තාම කඩිනම් ව්‍යාපෘතියක් නැහැ. මම දන්නේ විදිහට වෝටර් බෝඩ් එකෙන් රුපියල් බිලියන 17ක් විතර ඉල්ලලා තියෙනවා මේ කර්මාන්ත භූමියට ජලය ගේන්න. ඉතින් අපි දන්නවා ෆැබ්‍රික් මිල් එකක් කරද්දී විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍යයි. ඉතින් විශාල ජල ප්‍රමාණයක් තියෙන තැනක් සැපයිය හැකි තැනක් මෙතන. නමුත් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒක පිළිවදවත් අවධානය යොමු කරනවා. ඒ වගේම අපි දන්නවා හම්බන්තොට අපනයන සැකසුම් කලාපෙත් යටිතල පහසුකම් වල විශාල අඩුවක් තියෙනවා. මාර්ග පද්ධතිය තාම ෆයර් බ්‍රිගේඩ් එක හදලා නැහැ. ඒ අවශ්‍ය සේවා සැපයුම් තාම පිළිවෙලකට නැහැ. ඒ ප්‍රශ්නය දැඩිව බලපාලා තියෙනවා අපනයන සැකසුම් කලාපයට. ඉතින් ඒ සඳහාත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම අපේ රටට ආයෝජකයෝ ගේන්න නම් අපේ ආරාජකයන්ට ඉතාම පහසුවෙන් මේ අවසරයන් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ අවසරයන් ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ආයෝජන මණ්ඩලයේ විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි ආයෝජන මණ්ඩලයට ඒ වැඩ කොටස කරන්න තව බලය ලබා දෙනවා. මම දන්නවා ඔබතුමාල දැන් කමිෂන් එකක් පිහිටවීමක් ගැන යෝජනා වෙලා තියෙනවා. මං හිතන්නේ ආයෝජන මණ්ඩලයට මේ හැකියාව තියෙනව නැතුව නෙමෙයි. මේ ආයෝජන මණ්ඩලයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි ඒ අවශ්‍ය බලය ඒ ආයතනයට ලබා දීම විශේෂයෙන්ම මහා කොළඹ ආර්ථික කොමිසම පිටවල එදා ඒ ලබා දුන්නු බලයට වඩා බලයක් ඉස්සරහදී නිර්මාණය කරන්න පුළුවන් නම් මේ අපේ ආයෝජන මණ්ඩලයේ ඉන්න දක්ෂ නිලධාරීන්ට ආයෝජකීන් ගෙන ඒමට ප්‍රවර්ධනයට සහ මේ ආයෝජන කලාප මේට වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම තවත් කරුණු කීපයක් කියන්න ඕන. ඒ තමයි ගරු මූලාශ්‍රයේ මන්ත්‍රමනි, අද ආයෝජකයන්ට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි දැන් මේ අපේ තියෙන කර්මාන්ත ශාලාවල එහෙම නැත්නම් අපේ තියෙන අපනයන සැකසුම් කලාපවල ආයෝජකයෝ අද රැක ගන්න ඕන. අපිට ආයෝජකයෝ ගේන්න හදනවා වගේම ඉන්න ආයෝජකයෝ රැක ගන්න ඕන. ඔවුන්ට අද දරාගත නොහැකි විදුලි බිලක් තියෙනවා. ඒ වගේම දරාගත නොහැකි බිම් කුලියක් ඔවුන්ගෙන් අය කරගන්නවා. ඒ නිසා අපි දන්නවා සමහර කර්මාන්ත ශාලා වැසෙමින් පවතිනවා. එනිසා වැදගත්ම දේ ආයෝජකයෝ ගේන්න එක පැත්තකින් අපි කටයුතු කරනවා වගේම අනිත් පැත්තෙන් අපි බලනවා ඉන්න ආයෝජකයෝ ටික කොහොමද රැකගන්නේ, ඉන්න ආයෝජකයන්ට මොනවද තියෙන ප්‍රශ්න, ඒව ගැන සොයා බැලීමටත් දැඩි අවධානයක් අමාත්‍යාංශයත් ආයෝජන මණ්ඩලයත් යොදවනවා නම් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා අපේ ආයෝජකයෝ ඉන්න ආයෝජකයෝ ටික ආරක්ෂා කරගන්න. ඒ වගේම අපි දන්නවා බෝට්ටු නිෂ්පාදනය, නැව් නිෂ්පාදනය තාම වටිනා ඉඩකඩක් තියෙන තැනක් තමයි අපේ රට. අන්න ඒ ශේෂ්ත්‍රයේ සංවර්ධනය කරන්න ආයෝජන මණ්ඩලයට කරන්න පුළුවන් මොනවද, මැදිහත් වීම මොනවද කියන එකත් සොයලා බලන්න කටයුතු කරනවා නම් ඒ සඳහා ආයෝජකයන් දිරිගන්න බලන්න පුළුවන් නම් මොකද අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයන්න පුළුවන්, ආයෝජකයන් අපේ රටට ගේන්න පුළුවන්. මොකද අපේ රටේ පිහිටීමත් එක්ක අපිට ඉතාම ගැළපෙන කර්මාන්තයක් තමයි මේ බෝට්ටු සහ නැව් නිෂ්පාදනය කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා අද අපි 2024ට පා තබන්නේ මේ රටේ ජනතාව මතට අමතර වැට් බරක් පතිත කරමින්. අපිට වැට් එකක් තිබුණා 115ක, ඒකට දැන් තව 103ක් එකතු වෙලා 118 වෙනවා. අනිත් පැත්තෙන් භාණ්ඩ කාණ්ඩ 96කට 93කට දාසන්න ප්‍රමාණයකට විශාල වැට් එකක්, අලුත් වැට් එකක් 118ක වැට් එකක් එකතු වෙනවා. ඒ භාණ්ඩ කාණ්ඩ 90 ගානේ තුල මම හිතන්නේ භාණ්ඩ ඇති 1000ක් 2000ක් අපිට හරියට දැන් ලයිස්තු දැන් තමයි ලැබෙමින් පවතින. ඉතින් මේ භාණ්ඩ කාණ්ඩ 97කට වැට් ගැහිම හරහා මම හිතන්නේ එක පැත්තකින් අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයට ඇතිවන බලපෑම නම් අපිට කියලා වැඩක් නැහැ. දැන් අපිට මේ අයවැය විවාදයේ අතරතුර ඉදලා තිබුණු වැට් පනත අපිට විවාද කරන්න බැරුව ගියා. මටත් අවස්ථාව දුන්නා අපිට ඒ ගැන කතා කරන්න බැරුව ගියා. ආණ්ඩුව අත්නොමතිකව වැට් එක සම්මත කරගත්තා Tamanta පාර්ලිමේන්තුව තුල තියෙන බහුතරය පාවිච්චි කරලා. හැබැයි බහුතරයක් කිව්වට අපි දැක්කා පාර්ලිමේන්තුවේ 90 ගානේ ඡන්දේ දීලා තිබුණේ නාමල් රාජපක්ෂ මහත්තයා ඡන්දේ දීලා නැහැ. හැබැයි තුමාගේ පියා හිටපු ජනාධිපතිතුමා ඡන්දේ දීලා තිබුණා. දැන් බලනකොට මෙතන මේ 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 මේක ජනවාරි වලින් පස්සේ අපේ රටේ ජනතාවගෙන් කී දෙනෙක් සිය දිවි නහගනේද කියලා හිතා ගන්න බෑ. මේ වැට් එකත් එක්ක දැන් ගොවියාගේ ගත්තාම පොහොරයකට වැට් එක ගහනවා, ට්‍රැක්ටරේට වැට් එක ගහනවා, ඉන්ධන වලට වැට් එක ගහනවා, උදැල්ලට වැට් එක ගහනවා, අන්තිමට හොයලා බලපුවාම අමුඩ ලේන්සුවටත් වැට් එක ගහනවා ගරු මූලාසනේ මන්තුමනි. දැන් දේශීයව නිෂ්පාදනය කරන රෙදිපිලි වලින් හදන දේවල් වලට වැට් එක ගහනවා. ඉතින් අමුඩේ නිෂ්පාදනය වෙන්නේ දේශීයව නම් ඒ අමුඩේටත් වැට් එකක් වදිනවා. ඒ නිසා අන්තිමට ගොවියාගේ මේ මේ රීරි මාංශ සේරම උරාගෙන තමයි මේ ආණ්ඩුව 2024ට පා තබන්නේ. ඒක ගොවියට විතරක් නෙමෙයි. දැන් උදේ මට හම්බ වුණා සෙඩ් එකේදී තෙල් ගහන කෙනෙක් මේ ඇන්ඩර්සන් සෙඩ් එකේදී. ඔහු කිව්වා රුපියල් 700යි කිව්වා කලින් ලයිට් බිල. දැන් 7000යි කිව්වා. හැබැයි පඩිය 30000යි කියලා කිව්වා. ඉතින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? 30000 පඩියෙන්
2 නිමිඩංගල ඉරකනද?
නන්රි. 30000 පඩියෙන් 700ක් ලයිට් බිල ගෙවලා ජීවත් වුණු මිනිස්සයට 30000 පඩියෙන් 7000ක් ලයිට් බිලා ගෙවලා කොහොමද ජීවත් වෙන්නේ? මේක තමයි ඇත්ත කතන්දරේ. මේ වැට් එකේ වැඩි වීමත් එක්ක මිනිස්සු විශාල ප්‍රමාණයකට තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. කොහොමද තමන්ගේ දරුවන්ට උගන්වන්න කියන ප්‍රශ්නය ඇති වෙනවා. මේක මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ සියලුම දේවල් මත වැට් පැනවීම හරහා මේ රටේ අන්ත දුප්පත් මධ්‍යම පාන්තික පන්තිවලට තමයි මේකේ බර බර පැටවෙන්නේ. අපනයන කරුවන් ඉන්නවා විශාල වශයෙන්. ඒ අය කර්මාන්ත කඩාඩනවා. හැබැයි අර රටට ආනයන බිලියන ගණන් ගේන එකෙන් 15%ක් බදු ගෙවලා නැහැ. ඕන තරම් ධනපතියෝ ඉන්න මාසෙකට එහෙම නැත්නම් අවුරුද්දට රුපියල් 20-30,000 මේ බදු ගෙවලා තමන්ගේ බදු ෆයිල් එක බේරගන්න අය. හැබැයි ඒ අයට මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර දුප්පත් මිනිහාගේ සාක්කුවේ තියෙන සියල්ලම සූරගෙන කරන වැට් එක හරහා අපි ඒනෙන් තමයි සටන් කරන්නේ. සජිත් ප්‍රේමදාසමත්තුමා මේ හැමදාම කතා කරන්නේ මේවා ගැන. වැට් එකේ එකක් විතරයි මම දැක්ක විදිහට හොඳ දෙයකට තියෙන්නේ. මොකද මේ අපේ රටේ ජනගහනයේ වර්ධනයේ පොඩි ප්‍රමාදයක් තියෙනවානේ, බාධාවත් තියෙනවානේ ගරු මන්ත්‍රීතුමනි. දැන් අර මොකද්ද බෙහෙත් වට්ටෝරුවක් නොවන ඖෂධමය දේවල් එහෙම නැත්නම් දේවල් ගද්දී වැට් එක වදිනවා. දැන් බෙහෙත් වට්ටෝරුවක් ඕනේ නැහැනේ පෙනඩෝල් එකට. ඒකල පෙනඩෝල් වල වැට් එක වදිනවා. ඒ වගේම වදිනවා කොණ්ඩම් එකටත් වැට් එක. ඉතින් කොණ්ඩම් පාවිච්චි අඩු වීම එක පැත්තකින් හොඳ වෙන්න පුළුවන් ගරු මූලාශ්‍රයේ මන්තුමනි. මොකද අඩුම ගන්න ජනගහනයවත් වර්ධනය වෙනවනේ මේ ජනගහන වර්ධනයේ අඩුවක් තියෙන වෙලාවක. ඒ නිසා වැට් එක ගහලා තියෙන්නේ එක දෙයක් විතරයි හොඳේ අර කොණ්ඩම් එකට වැට් එක ගහපු එක. ඒ අර අනිත් ඒවාගේ සේරකෙම ජනතාවට කෙල වෙනක විතරයි වෙන්නේ. ඒ නිසා ජනතාව ජනගහනය වර්ධනය වීම හරහා අඩුම ගන්න අපේ රටේ මිනිස් සම්පතවත් වැඩි වෙලා ඉදිරි අනාගතයේදී හරි රට දියුණු කරන්න පුළුවන් වැඩි පරපුරක් නිර්මාණය කිරීමට කොණ්ඩම් එකට වැට් එක ගැනීම සම්බන්ධව මගේ ස්තුතිය පළ කරනවා.
බොහොම ස්තුතියි. නන්දරේ